යෝජනාංක 9 ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා විසින් යෝජනා කරන විවරාංක 9 සභාව එකඟද? එනු අපි ඊළඟ යෝජනාංක 10 ගරු රෝහිණී කුමාර විජේරත්න මැතිණිය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මනුෂ්‍ය ජීවිතයේ බුද්ධිවර්ධනයේ වැදගත්ම අවධිය විදිහට සැලකෙන්නේ දරුවෙක් මවකගේ කුස පිළිසිඳගෙන ගත කරන කාලයත් ඉන් උප්පත්තිය ලැබීමෙන් පස්සේ වසර 5ක දක්වා ගත වෙන කාලය බුද්ධිවර්ධනයේ සුවිශේෂීම අවස්ථාව විදිහට අපි දකිනවා. ඒකට අපි කියනවා පූර්ව ළමාවිය කියලා. මෙතනදී මේ පූර්ව ළමාවිය එහෙම නැත්නම් මේ බුද්ධිය වර්ධනයට අපි දකිනවා සාධක දෙකක්. එකක් ආරය, අනිත් එක පරිසරය. ආරය කියන්නේ දෙමව්පියන්ගෙන් ගේන ජානවලින් ලැබෙන දේ. පරිසරය කියන්නේ තමන් වටා තියෙන ස්වභාවික පරිසරයත් ඇසුරු කරන්නනුත්, ඒ කියන්නේ දෙමව්පියන්, ගුරුවරුන්, ඒ වගේම පවුලේ අනික් අයත්. ඉතින් මේකට හොඳම උදාහරණයක් විදිහට අපි දකිනවා බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා අර එකම ගිරා දෙමව්පියන්ට දාව ඉපදෙන ගිරා පෝතකයන් දෙන්නෙක් කෙනෙක් සොරමුලක් ගාවටත් එක් අයෙක් තපසුන් ළඟටත් වැටිලා හැදෙන හැටි. ඒ අනුව එකම ජාන තිබුණත් පරිසරය විසින් ඒ අයගේ පැවැත්ම වෙනස් කරනවා කියන එක හොඳම උදාහරණයක්. එනිසා මෙන්න මේ පූර්ව ළමාවිය සංවර්ධනය ඉතා විශාල වගකීමකින් යුතු විශාල කාර්යභාරයක් කරන දරුවෙකුගේ ජීවිතයේ පදනම සකස් කරන අවස්ථාව විදිහට මම දකිනවා. එහිදී විශේෂ කාර්යභාරයක් තියෙනවා මේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලට. ඒකෙදි කෙරෙන්නේ දැනුම කුසලතා ආකල්ප ලබා දෙමින් මේ දරුවන්ව සමාජානුයෝජනය කිරීම. මේ සමාජයට ගැළපෙන පුද්ගලයෙක් විදිහට සකස් කරන්නේ කොහොමද කියන එක තමයි මේ පූර්ව ළමාවිය මධ්‍යස්ථානයක සිද්ධ වෙන්න ඕනේ. ඒකෙදි අපි දකිනවා භෞතික සම්පත්වල වගේම මානව සම්පත්වලත් පවතින යම් යම් දුර්වලතාවයන් නිසා මේ පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුල අපි බලාපොරොත්තු වෙන කාර්යභාරය මේ පුංචි දරුවන් කෙරෙහි සිද්ධ වෙනවද කියන එක අපිට ගැටලුවක් පවතිනවා. වෙලාවකදී මවක විදිහට, තවත් වෙලාවකදී හෙදියක විදිහකට, තවත් වෙලාවකදී ගුරුවරයෙකු විදිහට විශාල කාර්යභාරයක් කරන මේ පෙරපාසල් එහෙම නැත්නම් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පාලිකාවන් විශාල වැඩ කොටසක් මේ රට වෙනුවෙන් සිද්ධ කරනවා කියන එක මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් මතක් කරනවා. නමුත් අපි දකිනවා මෙන්න මේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන අද රට පුරා හතු පිපෙන්නා වගේ ඇති වෙනවා. ඒවා තනිකරම අර කියන් මම මුලින් සඳහන් කරපු සමාජානුයෝජනයම සිද්ධ වෙනවද, එහෙම නැත්නම් වාණිජ අරමුණෙන් මේවා ඇති වෙලා තියෙනවද කියන එක අපි මේ වෙලාවේදී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි කියන එක මම මතක් කරනවා. එතනදී අපි දකිනවා ඒ සමහර පාලිකාවන්ගේ මූලික සුදුසුකමුත් නැහැ. විශේෂ සමහර වෙලාවට මේක ස්වයන් රැකියාවක් බවට පත් වෙලා තියෙනවා. එක වසමක තියෙනවා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 2-3ක් තියෙනවා. රැකියාවක් නැතුව ඉන්න තරුණිය තමන්ට ආදායම් මාර්ගයක් නැතුව ඉන්න කාන්තාව මෙන්න ළමයි කීප දෙනෙක් එකතු කරගෙන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ඇති කරන්න පටන් ගන්නවා හුදෙක් වාණිජ අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්නට. එනිසා මම මෙතනදි මතක් කරනවා විශේෂයෙන් මේ පාලිකාවන්ගේ මූලික සුදුසුකම් ඒ අය අනිවාර්යයෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාව ඇතුළත් වෙච්ච පාඨමාලාවක් හදාරා තිබිය යුතුයි කියලා. ඒත් එක්කම ගොඩනැගිලි අරගත්තොත් බොහෝ පෙර පාසල් අනාරක්ෂිත පරිසරයන්වල දරුවන්ට ප්‍රියමනාප නොවන සුදුසු නැති තැන්වල ඇතිවෙච්ච ගොඩනැගිලිවල පවත්වාගෙන යනවා අපිට දක්නට ලැබෙනවා. ඒත් එක්කම සමහර ගොඩනැගිලිවල ඒ දරුවන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉඩකඩ නැහැ. සමහර පන්ති කාමර ඇතුලේ අපි දකිනවා හිරවෙච්ච ස්වභාවයක් තියෙනවා. අපි රජයක් විදිහට පිළිගන්නවා
අවුරුදු පහෙන් ඉහළ එහෙම නැත්නම් එක වසරේ ඉඳන් අවුරුදු 13 දක්වා ඉගෙන ගන්න දරුවන් පන්තියකට උපරිමයේ ඉන්න පුළුවන් 40ක් කියලා කියනවා. නමුත් අපි දකිනවා පෙර පාසල්වල ඒ සීමාව ඉක්මවා ගිහිල්ලා ඉන්නවා කියලා. නමුත් මම ගුරුවරයෙක් විදිහට මම දකිනවා 40 නෙවෙයි අපිට ළමයි 20කට සීමා කරගන්න පුළුවන් නම් මෙන්න මේ තත්ත්වයේ මීට වඩා හොඳට අපි දරුවන් හඳුනාගෙන දරුවන්ට මේ අවශ්‍ය සමාජානුයෝජනේ ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්. ඒවෙත් එක්කම බොහෝ පෙර පාසල්වල විධිමත් සහ ක්‍රමවත් ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂිත සෙල්ලම් මිදුල් එහෙම නැත්නම් ඒ අයගේ අවශ්‍ය පරිසරයට අනුගත වීමට ඒ අවශ්‍ය කරන වටපිටාවත් නැහැයි කියන එක මම මතක් කරනවා. ඊළඟට මානව සම්පත ගත්තොත් අර මම මුලින් කතා කරා වගේ බොහෝමයක් පාලිකාවන්ට උපදේශිකාවන්ට විධිමත් මූලික සුදුසුකම් හා පුහුණු වීම නැහැ. ඒත් එක්කම අපි දන්නවා මේ හුඟක් අයට තමන්ගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත නැහැ. රජයෙන් වැටුප් ලබන පාසල්වල උගන්වන ගුරුවරයන්ට විශ්‍රාම වැටුපක් ලැබුණත් පෙර පාසලේදී මේ දරුවාගේ මූලික අඩිතාලම සකස් කරන මේ පෙර පාසල් පාලිකාවගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත නැහැ. එනිසා මම අපි දන්නවා 2014 නොවැම්බර් අයවැයෙන් වගේම 2015 ජනවාරි අයවැයෙන්ද අපි මේ සභාව ඇතුලේ සම්මත වුණා රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන්න. මම දන්නා තරමින් මේ වෙනකොට තාම ඒ ලබා දීලා නැහැ. මම යෝජනා කරනවා ඒ අය සඳහා පිළිගත් ඒ අයට සෑහීමකට පත් වෙන්න පුළුවන් විදිහේ දීමනාවක් ලබා දීම සුදුසුයි කියලත්. මොකද එහෙම නොවුනහම මේ අය තමන්ගේ ජීවන අරගලයේ යෙදිලා ඉන්නේ. එතකොට අර දරුවන්ගෙන් අය කරගන්න මුදලේ සීමාව ඉක්මවා යනවා. ඒ තුල මේ රටේ දෙමව්පියන් අපි දන්නවා දරුවන් වෙනුවෙන් හොඳම දේ ලබා දෙන්නයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ කියන දේවල් කරන්න අපේ දෙමව්පියන් ලොකු අසීරුතාවයන්ට පත් වෙනවා. ඒත් එක්කම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනි මධ්‍යම පළාත් සභාව තුල පමණක් මේ වෙනකොට පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රඥප්තියක් ගෙනල්ලා තියෙනවා. ඒ මං ඒ පිළිබඳව ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු ඒකට සහයෝගය දක්වපු ඒ කාර්යයේ ඉට කරපු සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරනවා මේ පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රඥප්තියක් ගැනීම සම්බන්ධයෙන්. නමුත් ඒ තුලත් අර පෙර පාසල් පාලිකාවගේ දැවෙන ගැටලු සම්බන්ධයෙන් පිළියම් යෙදিলা නැහැ. ඒ අය සතුටට පත්තුන් නැත්තම් ඒ අයගේ යටතේ ඉන්න ඒ පුංචි දරුවන්ගෙන් අපි අර බලාපොරොත්තු වෙන සමාජානුයෝජනය සිද්ධ වෙනවද කියන එක මම මේ වෙලාවේ ප්‍රශ්නයක් විදිහට මතු කරනවා. ඒ නිසා මම මේ අවස්ථාවේ යෝජනා කරන්නේ පවත්න ප්‍රතිපත්ති රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කරන්න, ඒ වගේම මධ්‍යස්ථාන නිරන්තර අධීක්ෂණයකට ලක් කිරීම සහ ඒ සඳහා කාර්ය මණ්ඩලයක් යෙදවීම මගින් ඒ පාලිකාවන් දිරිගැන්වීම, උපදේශිකාවන් සඳහා මූලික සුදුසුකම් තීරණය කිරීම, පිළිගත් විශේෂඥ උපදේශ මත සැකසුණු පොදු පාඨමාලාවක් එහෙම නැත්නම් විෂය නිර්දේශයක් ලබා දෙන්න ඕනි. උපදේශිකාවන් සඳහා නිශ්චිත වැටුපක් නිර්දේශ කිරීම හා ඒ රජයේ මැදිහත් වීමෙන් ලබා දීම සුදුසුයි කියලා කියනවා හිතනවා. ඒ වගේම ස්ථාන නඩත්තු කිරීම සඳහා නිශ්චිත පොදු වැඩපිළිවෙක අවශ්‍යතාවයක්ත් තියෙනවා. ඒත් එක්කම මම අර මුලින් සඳහන් කරා වගේ ගමක තියෙනවා පෙර පාසල් කීපයක්. ඒ නිසා මේ පෙර පාසල් සියල්ලම එකතු කරලා පුංචි ළමා මනසට ගැළපෙන විදිහේ ප්‍රියජනක ස්ථානයක් ඇති කරමින් ඒ විදි සියලු පහසුකම් සහිතව ඒ වසමකට එකක් හෝ ඒ පවතින පාසලට අනුයුක්තව සියලු පහසුකම් සහිතව සුදුසුකම් සපුරාලන පාලිකාවන්ගෙන් සමන්විත පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිහිටවිය යුතු බවත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය හා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ පූර්ණ මැදිහත් වීම මත එහි පරිපාලනය ගෙන යා යුතු බවටත් මම මේ සභාවට යෝජනා කරනවා. අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.
ගරු තිලක රාජමන්තුමාය ස්ථිර කිරීමට.
ගෞරව ප්‍රතිසභානායකර අවர்களே, உன்பள்ளி கல்வியை மேம்படுத்துவதற்கான முறை சார்ந்த வேலைத்திட்டம் ஒன்றை தயாரிக்கும் நோக்கோடு தனிநபர் பிரேரணை ஒன்றை முன்வைத்திருக்கும் பாராளுமன்ற உறுப்பினர் ரோஹிணிகுமார் விஜயரத்ன அவர்களின் இந்த பிரேரணையை நான் ஆமோதிக்கின்றேன். அத்தோடு கூடவே அவர் ஒரு ஆசிரியர் என்கின்ற வகையில் தன்னுடைய அனுபவங்களையும் கொண்டு ஒரு தாய் என்கின்ற வகையில் பிள்ளையின் உணர்வுகளை மதித்து ஒரு பாராளுமன்ற உறுப்பினர் என்கின்ற வகையில் மக்களுக்கு இந்த நாட்டில் வரக்கூடிய எதிர்கால சந்ததியினருக்கு பொருத்தமான ஒரு கல்வி முறையை வழங்க வேண்டும் என்ற நோக்கோடு முன்மொழிந்திருக்கும் இந்த பிரேரணை இன மத மொழிபேதம் கடந்து நாட்டில் உள்ள அனைத்து பிரஜைகளும் ஏற்றுக்கொள்ள வேண்டிய பின்பற்ற வேண்டிய நடைமுறைகளை உள்ளடக்கியிருக்கிறது என்கின்ற வகையில் இது மிகவும் வரவேற்கத்தக்கது. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, எமது நாடு பல்வேறு விடயங்களுக்கு உலகிலே பிரசித்தி பெற்றிருக்கிறது. குறிப்பாக இலவச வைத்திய சேவை, இலவச கல்வி அரசாங்கத்தினால் வழங்கப்படுகின்றது என்பது பிற நாடுகள் மத்தியில் பார்க்கின்ற பொழுது வரவேற்கக்கூடிய விடயமாக பார்க்கப்படுகிறது. இந்த நாட்டிலே தரம் ஒன்றிலிருந்து பல்கலைக்கழகம் வரை இலவச கல்வி நடைமுறையில் இருக்கின்ற போதும் கூட அந்த பல்கலைக்கழக கல்வி வரை பெறக்கூடிய மாணவர்களுக்கான ஆரம்ப கல்வி என்பது இலவச கல்வியாக இல்லை என்பது தொடர்பாக நாங்கள் இந்த உயரிய சபையின் கவனத்தை பெற வேண்டி இருக்கிறது. மிக ஆரம்ப காலத்திலே ஒரு பல்கலைக்கழக மாணவர் என்பவர் கூட பகுதி நேர வேலை செய்து கொண்டு தனது கல்வியை தொடர முடியும். ஆனால் ஆரம்ப பாடசாலைகளுக்கு செல்ல வேண்டிய 5 வயது வரையான அந்த குழந்தைகள் முதலில் ஆரம்பத்திலே அவர்கள் மூளை வளர்ச்சிக்குள்ளாகக்கூடிய அந்த காலப்பகுதியில் முறையான கல்வி வாய்ப்பை பெற்றுக் கொடுக்க வேண்டும் என்பதுதான் அனைவரதும் பொறுப்பாக இருக்கிறது. துரதிர்ஷ்டவசமாக நமது நாட்டின் கல்வி முறைமைக்குள் இந்த ஆரம்ப கல்வி முறை இலவச கல்வியாக இல்லாததன் காரணமாக முழுக்க முழுக்க தனியார் வசம் ஒப்படைக்கப்பட்டிருக்கின்ற, தனியார் தாங்கள் சுயாதீனமாக மேற்கொள்ளுகின்ற ஒரு கல்வி முறையாக இந்த ஆரம்ப கல்வி முறை காணப்படுகிறது. இருந்தபோதும் கூட நமது முறைமையிலே அவ்வாறு இல்லாததன் காரணமாக அவ்வாறு இதனை பொறுப்பேற்று நடாத்தும் தனியார் துறையினர் ஒரு தொழில் வாய்ப்புக்காகவோ வணிக நோக்கத்திற்காகவோ இந்த தொழிலை மேற்கொள்கின்றவர்கள் இருக்கின்ற பட்சத்தில் அதற்கப்பால் இந்த குழந்தைகளை நல்ல பிரஜைகளாக உருவாக்க வேண்டும் என்ற தன்னார்வத்தோடு செயற்படுகின்ற பல பாடசாலைகளையும் நாங்கள் பார்க்கிறோம். அவர்களை ஊக்குவிக்க வேண்டும் என்பதுதான் இந்த பிரேரணையின் மிக முக்கியமான நோக்கமாக இருக்கிறது. எனவே இதை முறைமைக்கு கொண்டு வர வேண்டும். இந்த முறைமை கொண்டு வருவதனூடாக நாட்டிலே பல பாடசாலைகளை, ஆரம்ப பாடசாலைகளை ஒரு முறையான திட்டத்திற்குள் நடைமுறைப்படுத்துவதற்கு ஒழுங்கு விதிகளை உருவாக்க வேண்டும் என இவரது பிரேரணையிலே முன்வைத்திருக்கிறார். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த கட்டத்திலே நான் மிக முக்கியமான ஒரு விடயத்தை இந்த சபையின் கவனத்திற்கு கொண்டு வரலாம் என நினைக்கிறேன். இந்த நாடு முழுவதிலும் தனியாரினால் மேற்கொள்ளப்பட்டு வருகின்ற பாலர் பாடசாலைகள் பெருந்தோட்ட பகுதியில் ஆரம்பிக்கப்படுகின்ற பொழுது அதற்கான அனுமதி பெறுவது அல்லது அதனை நடாத்துவது தொடர்பாக பல்வேறு சிக்கல்கள் காணப்படுகிறது. நான் ஏற்கனவே இந்த பாராளுமன்றத்தில் மிக முக்கியமான ஒரு பிரேரணை ஒன்றை முன்வைத்திருக்கிறேன். பெருந்தோட்ட பகுதியில் வசிக்கக்கூடிய மக்களுக்கு பிரதேச சபைகளின் சேவையை முழுமையாக கிடைப்பதில் சட்ட சிக்கல்கள் இருப்பதன் காரணமாக அந்த சட்டம் திருத்தப்பட வேண்டும் என 1987 15 அந்த சட்டம் திருத்தப்பட வேண்டும் என்பதாக நான் ஒரு பிரேரணையை முன்வைத்திருந்தேன். அதுபோல தான் இந்த பெருந்தோட்ட பகுதிகளிலே நிர்வகிக்கக்கூடிய பாலர் பாடசாலைகளை யார் நடத்துவது என்பது தொடர்பில் இன்னும் பல்வேறு பிரச்சனைகள் காணப்படுகிறது. பெருந்தோட்ட மனிதவள அபிவிருத்தி நிறுவனம் இன்னும் தோட்ட முகாமைத்து கீழாக இருக்கக்கூடிய சிறுவர் பராமரிப்பு நிலையங்களினூடாக அதனை முற்கொண்டு செல்ல முற்படுகின்றது. அதே போல தன்னார்வ தொண்டு நிறுவனங்களும் தன்னார்வலர்களும் இதனை செய்ய முற்படுகிறார்கள். பிரதேச சபை இதற்கு போதுமான அனுமதியை பெற்றுக் கொடுக்க வேண்டி இருக்கிறது. எனவே இவ்வாறான சிக்கல்கள் இருக்கின்ற பகுதி கட்டத்தில் தேசிய ரீதியாக கொள்கை ஒன்றை வகுத்து இந்த பாலர் பாடசாலைகள் அபிவிருத்தி செய்வதற்கும் இந்த பிரேரணையில் கவனம் செலுத்த வேண்டும் என கேட்டுக்கொண்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி
கரு நியாகலாபத்தி மத்துமா நாடி பாக கால
கருணி வைஜ கதாநாயத்துமணி மந்தூமியை கேள்ந்த யோஜனாவ தாமத்ம சுவிசேஷிகா கீனக மாமே முகத்தை அவதாரணை கிரணமா அநாகத பரப்புரே எனம் சிசுபரப்புரே திம்பிரிகே தமாய் பிறப்பாசல் நத்தம் பூர லமாவி மத்தியஸ்தானி கிளக்கி அன்னி நீச்ச கத்தானாயத்துமணி குடாக்காலே அப்பி பிறப்பாசல் கன ஆலத்திபுணியத்தின அப்பியவட்டு கீயத்தின அப்பி அத்தியாபனை திம்பிரிகே உனே அப்பயம் இஸ்கோலே ஹோடிய பந்திய
பன்சல்
வாட மத்த கேத்தி பன்சல் பன்சல பன்சல் தான் அகுருகியே பன்சலே லுக்குஹாதருங்க தமிழ் அகுருகியோலா இஸ்கூல்கிட்ட யானவா ඉතින් හෝඩිය පන්තිය තමයි නැත්තම් පහළ බාලාංශ කියලා තමයි එකට කියන්නේ. ඒක තිබුණේ හැබැයි පන්සලේ නේ ඉස්කෝලේ. ඒක ඉස්කෝලේ පිටින් තිබුණේ නැහැ. ඒ නිසා අපි ඉගෙන ගත්තේ ඒ පාසලේමයි. අපට හෝඩිය පන්තියට ඉගැන්වුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි පුහුණු ලැබූ ගුරුතුමියක්. අපි යාට කියන ලොකු ඉස්කෝලේ හැමින්නේ කියලා. ලොකු ටීචර් කියලා. අපි හැබැයි යාට හරි බයයි. ඒ වගේම එයත් අපට හරි මාදරෙයි, අපිත් එයාට හරි මාදරෙයි. නමුත් අපි දන්නවා මීට දශක 4කට වගේ විතර පෙර තමයි මෙන්න මේ පෙරපාසල් නැත්තම් පූර්ව ළමාවිය මධ්‍යස්ථාන ආරම්භ වුණේ. මේක තමයි අපි විශ්වාස කරනවා අද අපේ රටේ සිසු පරපුරේ අනාගත පරපුරේ ඉරණම විසඳන තීරණාත්මක සුවිශේෂී මධ්‍යස්ථානය මේ පෙරපාසල් නැත්තම් පූර්ව ළමාවිය මධ්‍යස්ථානය. මෙතනින් තමයි දරුවා අගතිය කරා හෝ ප්‍රගතිය කරා යොමු වෙන්නේ කියන එක ඉතාමත්ම අවධාරණය කරලා කියන්න ඕන. මෙතන වැරදුනොතින් මෙතනින් දරුවා ඇද වැටුනොතින් ආපහු ඒ දරුවගේ අනාගතය පිළිබඳව කතා කරන්න වෙනත් තැනක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ පූර්ණවාදී මධ්‍යස්ථාන කියලා කියන්නේ පෙරපාසල කියලා කියන්නේ ඉතාමත්ම සුවිශේෂී ඉතාමත්ම තීරණාත්මක තැනක් කියන එක මාධාරණය කරනවා. ඒ නිසාම රජය ආණ්ඩුව අධ්‍යාපන අමාත්‍යවරු අධ්‍යාපනයේ සියලුම බලධාරීන්ගේ සුවිශේෂී අවධානයක් මේ සඳහා යොමු විය යුතුමයි. නමුත් ඛේදවාචකය තමයි ඉහත කී සියලුම අමාත්‍යවරු ඒ වගේම අගමැතිවරු ජනාධිපතිවරු ඒ වගේම අධ්‍යාපන බලධාරීන් පුජ්‍යලිකව සහ සාමූහිකව මේ පිළිබඳව තුට්ටුකටවත් ගණන් ගන්නෑ නොසලකා ඇරලා තියෙන වේක ඔහේ අයාලේ යන්න ඇරලා තියෙනවා. ඒක තමයි අපේ රටේ බරපතලම ඛේදවාචකය. අපි දන්නවා වැඩිම අවධානයක් ඒ නිසා මේ සඳහා යොමු කරලා ප්‍රශස්ත මූල්‍ය දායකත්වයක් සපයලා දරුවාගේ මානසික සහ ශාරීරික ක්‍රියාකාරීත්වය සම්බරව පවත්වාගත හැකි විද්‍යාත්මක සරල ක්‍රමවේදයක් මේ මධ්‍යස්ථානවලට වහාම ඇතුල් කරලා හඳුන්වා දීලා මෙම ස්ථාන පවත්වාගත යුතු කියන එකයි අපි විශ්වාස කරන්නේ. පෙරපාසලේ පසුබිම ඉතාමත් වැදගත් වෙනවා. ඒ ක්‍රමවත් වෙන්න ඕන. ඒ වගේම ඒ ස්ථානය දරුවන්ට නිදහසේ ඒ තමන්ගේ මානසික සහ ශාරීරික ක්‍රියාකාරකම් ඉතාමත්ම සරලව කරගෙන යන්න පුළුවන් ඉඩකඩ තියෙන ස්ථානයක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම සෙල්ලම් මිදුල ඉතාමත්ම අත්‍යවශ්‍යයි. දරුවගේ මානසික සහ ශාරීරික ක්‍රියාකාරකම් දරුවගේ වර්ධනයට ඉතාමත්ම වැදගත් වෙනවා මේ සෙල්ලම් මිදුල කියන එක. ඒක පෙරපාසලකට ඉතාමත්ම අත්‍යවශ්‍යයි මම හිතන්නේ. මේක අපි රටේ තියෙන පෙරපාසල් වලින් 100%ට 25%කටවත් තියෙනවයි කියලා. එහෙම නැතුව නම් පස්සේදී දරුවා ඉගෙන ගන්නෙ නැහැ. දරුවා ක්‍රියාකාරකමක් නැහැ. නිකම්ම ගර්හිත දරුවෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ ස්ථානය ඒ මධ්‍යස්ථානය ඉඩකට තියෙන ස්ථානයක් වෙන්න ඕන. අපි දැකලා තියෙනවා අපිට පාවිච්චි අද්දකින් තියෙනවා සමහර ස්ථානකරු නියෝජ්‍ය කතානායකතුමනි ඒවයි සැමන් ගහපු වගේ සැමන් අට්ටි ගහපු වගේ දරුවෝ එකට එක කිටි කිටියේ තද වෙලා තමයි මේ ස්ථානේ ඉගෙන ගන්නෙ. ඒවට අවධානය යොමු වෙලාම නැහැ. ඒ නිසා දරුවට ඒ වගේ ස්ථානකින් ඉගෙනීමේ කටයුතු කරගන්න පහසු තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ස්ථානවල ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ අනිවාර්යයෙන්ම ස්ථාපිත කළ යුතුයි. දරුවට ගැළපෙන ඒ වගේම සිත් අද ගන්නා පරිසරයක් මෙම ස්ථානවල තිබිය යුතුමයි. එහෙම නොවීම පමණයි දරුවා අනාගතයට යහපත් විදියට පාපඩි ඔසවන්නේ මේ මධ්‍යස්ථානවලින් ලැබෙන ඒ මගපෙන්වීම තුලින්. ඒක නිසා මේවයි උගන්නන ඒ ගුරුතුමියට සුවිශේෂී පුහුණුවක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුමයි. එහෙම නැති වුණොත් ඒ දරුවගේ අනාගතේ අනිවාර්යයෙන්ම අනුරු තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණය කෙරෙහි රජය ආණ්ඩුව අධ්‍යාපන බලධාරීන් මැදිහත් වෙලා මේක සුවිශේෂී වක්කීමක් වශයෙන් තේරුම් අරගෙන අවධාරණය කළම කියනවා අවශ්‍ය සියලුම භෞතික හා මානව සම්පත් වගේම ඒ කියන්නේ මූල්‍ය සම්පත් මේකට ලබා දීලා මේ ස්ථානය ඉදිරියට ගෙනියන්නේ කියන එක අපි ඉල්ලීමක් කරන තව විනාඩියක් දෙන්න. ඒ නිසා අපි විශ්වාස අපි කියන ඔබතුමාට අපි තිස්සම ආරාම පෙර පාසල් අපට ප්‍රාසභා තිබුණු වෙලාවේදී අපි සුවිශේෂී පෙර පාසල් තුනක් ආරම්භ කරා. උද්දගන්දර පෙර පාසල, උඩුවිල පෙර පාසල, ඉරිඳ පෙර පාසල මේවයි ඉතාමත්ම යහපත් විදියට ඒ දරුවන්ට දරුවන්ගේ අනාගතේ සුරක්ෂිත වන විදියට ඒ දරුවෝ එක වසරට යනකොට පෙර පාසල් තුලම අපි ඒ දරුවන්ට ශාරීරික මානසික තත්ත්වයන් වර්ධනය කරලා ඒ දරුවා රජයේ පළවෙනි වසරට යනකොට අපි වෙනම වෛද්‍යරු ගෙන්නලා ඒ දරුවට වෙනම ෆයිල් එකක් හදලා ඒ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව ඒ දරුවගේ ඒ සඳහන් කරලා ඒව යැව්ව ඒ ස්ථානවලට. ඒ නිසා ඉතාමත්ම සාර්ථක ස්ථාන ක්‍රියාත්මක වුණා. ඒ නිසාම අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්නේ හොඳමදේ දරුවන්ට කියන වාක්‍ය ඛණ්ඩය තොල් මතුරු මතුරු ඉන්නේ නැතුව ඊට ඉතාමත්ම ප්‍රශස්තා ප්‍රායෝගික අර්ථයක් ලබා දීලා වර්තමාන යහපාලන ආණ්ඩුව මේ දරුවන්ගේ අනාගත පැවැත්ම සඳහා ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේ අවධානය කරමින් මම නියඳන ඉසුති.
ආශුමාසිමත්තුමා
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන් රෝහිණී කවිරත්න අපේ මන්ත්‍රීතුමිය ඉදිරිපත් කර මේ යෝජනාව ඉතාමත් කාලෝචිත සහ ඉතාමත් වටිනා යෝජනාවක්. මේ යෝජනාවේ තම තවත් වැදගත් කාරණයක් එකතු කරමින් මම කතාව පටන් ගන්න කැමතියි. විශේෂයෙන් අපි දන්නවා අද රටේ පාසල් අධ්‍යාපනයේ රැඳී සිටින්නේ විද්‍යාපීඨ ගුරුවරුන් නිසා. එතන මේ විද්‍යාපීඨ සංකල්පය අපේ අගමැතිතුමා අධ්‍යාපන මැතිවරයා කාලේ පටන් ගත්ත සංකල්පය. ඒ සංකල්පය තුළ මේ රටේ පාසල් අධ්‍යාපනය ඉතාමත් හොඳට රැඳී පවතිනවා. ඉතාමත් රටට අවශ්‍ය විදිහේ පාඨමාලාවක් හැදීර විද්‍යාපීඨ ඇති කරේ. ඒ වගේම රජයෙන් මම ඉල්ලීමක් කරන්න කැමතියි. අපේ රටේ පෙර පාසල් ගුරුවරුන් පුහුණු කරන්න රාජ්‍ය ආයතන නැහැ. ඒ නිසා පෙර පාසල් ගුරුවරුන් පුහුණු කරන්නත් ඇත්තටම ගුරුවරුන් ප්‍රමාණය ගත්තාම එක පළාතකට එක බැගින්වත් අපිට පුළුවන් වෙනවා පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ විද්‍යාපීඨ ආරම්භ කරන්න. එහෙම විද්‍යාපීඨ ආරම්භ කරොත් අපේ මන්ත්‍රීතුමිය යෝජනා කරා වගේ මනෝවිද්‍යාව සහ පෙර පාසල් වලට අවශ්‍ය විවිධ විෂයන් ඒකාබද්ධ වෙච්ච ඉතාමත් හොඳ පාඨමාලාවක් පටන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මේ පෙර පාසල් ගැන කතා කරනවා වගේම අවසානයේ අපි කතා කරන්නේ විශ්වවිද්‍යාල ගැන. කලින් අද උදේ මේ විශ්වවිද්‍යාල ගැන කතා කරපු නිසා මම අවසර ලබා ගන්නවා මේ ගැනත් පොඩ්ඩක් කතා කරන්න. මේ පෙර පාසල් වල දරුවන්ට අවසානයේ යන්න තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල වල රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය රජයේ හැටියට අපි කිසිමදාක පෞද්ගලීකරණය කරන්න හිතලවත් නැහැ, කරන්නෙත් නැහැ. රජයේ හැටියට ප්‍රතිපත්තිමය තීරණයක ඉන්නේ 2020 වෙනකොට අපි දැනට ගන්න 27,000ක ප්‍රමාණය 50,000ක් දක්වා වැඩි කරනවා කියන එක. ඒක තමයි අපි අනාගත සැලසුම. ඒත් එක්කම අද පත්තරේ පළ වෙලා තිබුණා පේරාදෙණිය යුනිවර්සිටි එකත් කොළඹ විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අයින් කරලා මුදල් උපයන ආයතන බවට පත් කරනවා කියන කතාවක්. මේ කතාව කෝප් කමිටුවේදී කොළඹ විශ්වවිද්‍යාල උපකුලපතිතුමා කිව්වා කියන එකත් ඒ කතා කරේ උසස් අධ්‍යාපන අනුකමිටුවේ කතා කරා කියන එකත් තමයි සඳහන් වෙලා තියෙන්නේ. මම හිතන්නේ නලින්ද ජයසිස මන්ත්‍රීතුමා මගේ නමත් සඳහන් කරමින් මේ ගැන ප්‍රකාශ කරා. එතකොට මේ සම්බන්ධයෙන් පැහැදිලිවම කිය යුතු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරු ගෙනල්ලා අපි කතා කරා. ඒ කතා කරේ විශ්වවිද්‍යාලයේ UGC එකෙන් ගලවලා මුදල් උපයන ආයතන කරන්න නෙමෙයි. ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභාව ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන. ආංශික අධීක්ෂණ කාරක සභාව තියෙන්නේ මේ මන්ත්‍රීවරුන්ට රජයේ පාලනයට අවශ්‍ය ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදනයේදී දායක වෙන්න. එතකොට අපිට විවිධ අදහස් අපිට ප්‍රකාශ කරන්නත් පුළුවන්, අපි සාකච්ඡා කරන්න පුළුවන්.
දැන් අද මේ ඔබතුමා මොකද
අපි සාකච්ඡා
විවාදයට ඉන්නේ?
ඒක අපි සාකච්ඡා කරේ මට අවස්ථාව දෙන්න මේක පෙර පාසල් දරුවන්ට සම්බන්ධිකම්. මොකද පෙර පාසල් දරුවෝ අවසාන විශ්වවිද්‍යාලයට යන්නේ මේ ඉගෙනගෙන. එතකොට මේ සාකච්ඡා කරේ අපි පැහැදිලිව මෙතනදී සාකච්ඡා කරේ දැනට විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රශ්න. ප්‍රධානම ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාලවල ආචාර හිගය පුරප්පාඩු තියෙනවා, පුරව ගන්න විදිහක් නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශෙත් යම් තියෙන සපත් කිරීමේ තියෙන යම් යම් බාධා නිසා. ඒ ඊට අමතරව විවිධ බාධා තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පරිශ්‍රණ කරන්න. විශ්වවිද්‍යාල අලුතෙන් පාඨමාලා පටන් ගන්න. මේ ආදී කාරණාවලදී තියෙන බාධා ඉවත් කරන්න සුදුසු ක්‍රමයක් හැටියට කොළඹ විශ්වවිද්‍යාල උපකුලපතිතුමායි කියා සිටියා. මේ සියලුම උපකුලපතිවරු එකතු වෙලා කතා කරා ඔටොනොමි ඇන් ගවර්නන්ස් ගැන විශ්වවිද්‍යාලවල පරිශ්‍රණයක් කරා කියලා. මේ පරිශ්‍රණය ගැන අපි සාකච්ඡා කරා. මේ පරිශ්‍රණයේදී අපි සාකච්ඡා කරේ එහෙම
ගරු
ඔටොනොමි ඇන් ගවර්නන්ස් කොහොමද ලබා දෙන්නේ විශ්වවිද්‍යාලවලට. එහෙම ඇරෙන්න කිසිම තැනක අපි සාකච්ඡා කරලා නැහැ. විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් ස්වාධීන කරලා මේ විශ්වවිද්‍යාලවලට අලුතින් පාඨමාලා පටන් ගන්න
මේ විෂයට ආව නම් හොඳයි.
මම එන්නම් මට පොඩ්ඩක් ඉඩ දෙන්න මේ විෂයට එන්න. ඒ එවැනි පාඨමාලා පටන් ගන්න අපි අවස්ථාවක් හදලා නැහැ. ඒ දැන් උදාහරණයකට මම කලින් කිව්ව පෙරපාසල් පුහුණු ගුරුවරුන් පුහුණු පොඩ්ඩක් ඉන්න මට අවස්ථාව දෙන්න. පෙරපාසල් පුහුණු ගුරුවරුන් පුහුණු කිරීම වගේ පාඨමාලා පටන් ගන්න පුළුවන් විශ්වවිද්‍යාල ඇතුලේ. මෙන්න මේ වගේ කාරණා කොහොමද අපි විද්‍යාපීඨ වගේම විශ්වවිද්‍යාල ඇතුළෙත් මේලි පාඨමාලා පටන් ගන්න පුළුවන්. ඒ අවස්ථාව දෙන්නම් ඒ සාකච්ඡාව විශ්වවිද්‍යාල ඇතුළත් තිය යුතු වෙනවා. එහෙම වුණොත් විතරයි මේ රටේ අධ්‍යාපන ශිෂ්‍යයෝ සියලුම තැන්වලට බද්ධ වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් කියන්නේ. මේක මේ පෙරපාසල් සහ විශ්වවිද්‍යාල මේ ආදී සියලුම කාරණා බද්ධ වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් මේ රටේ තිබුණේ. ඉතින් මේ 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 ක්‍රමවේදේ මේ නොමිලේ අධ්‍යාපනයේ ලබා ගන්න ක්‍රමවේදේ මේ රටේ ස්ථාපිත විය යුතුයි. ඒකට කිසිවක් කිසිවිටකත් අපි ඇඟිලි ගසන්නෙත් නැහැ. රජයක් හැටියට කිසිම ප්‍රතිපත්තියක් නැහැ එවැනි දෙයක් කරන්න. ඉතින් මේ පට්ටපල් බොරු මේ පත්තරවලින් කියන මේක දන්නේ ඊයේ මහින්ද රාජපක්ෂ මහත්මයා මාත් එක්ක වාදයකට පැටලුණා. ඒ වල ප්‍රතිඵල දන්නේ මේ වගේ පත්තරවලින් එන්නේ. ඉතින් සමාජලාට මෙහෙම දේශපාලන කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන් මේ දිනවල කියන දේවල්. අපිට මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න අපිට විවාද කරන්න මේ අයිතිය තියෙනවා. මේ අයිතියට තමයි අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරන්නේ, අධ්‍යාපනය සම්බන්ධයෙන් පරිශ්‍රණ කරන්නේ, අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරන්නේ. ඉතින් මම හිතන්නේ පෙරපාසල් දරුවන්ගේ අධ්‍යාපනය වගේම විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය මේ සියලු දේලා ඒකාබද්ධ වෙච්ච දේවල් මේ රටේ තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම කොළඹ විශ්වවිද්‍යාලයේවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේවත් අපි UGC එකෙන් ගලවලා මුදල් ඉපදෙන ආයතන බවට පත් කරන්න කිසිම වෙලාවක උත්සාහ කරන්නේ නැහැ. අපි ලබා දෙන්න හදන්නේ මේ විශ්වවිද්‍යාල ඇතුලේ වැඩ කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තියෙන බාධා ඉවත් කරලා ඒ නිදහස ලබා දෙන්න ගැන සාකච්ඡා කරේ. මේක වැරදි වැටහීමක්. මම හිතන්නේ මේ වැරදි වැටහීම නිවැරදි කළ යුතු වෙනවා. අවසාන වශයෙන් දැන් මම යෝජනා කරන පාඨමාලා, ඒ කියන්නේ පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ පාඨමාලා අපිට ඇත්තටම විශ්වවිද්‍යාල ඇතුලේ පටන් ගන්න පුළුවන්. ඒක විද්‍යාපීඨ ඇතුලේ දැන් පළාත් 9ක දැන් ගත්තාම මේ රටේ තියෙන පෞද්ගලිකව පාලනය වන පෙරපාසල් සංඛ්‍යාව ගත්තොත් මේ පෙරපාසල්වල ගුරුවරුන් සමහර වෙලාවට කොහොමද පුහුණු වුණේ කියන එක කිසිම දැනුමක් කොහොමද ලබා ගත්තේ කියන එක අපි කවුරුත් දන්නෙත් නැහැ. සමහර විවිධ ආයතන විවිධ පෙරපාසල්වලින් නිකුත් කරන ලද සහතික මත පෙරපාසල් නං පූර්ව ළමාවියේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. මෙන්න මේ අය සඳහා පැහැදිලි ප්‍රතිපත්ති මේ
තීරණය
ලබා ගත යුතු වෙනවා. මේ අය පුහුණු කිරීමට විශ්වවිද්‍යාල ඇතුලේ හෝ උසස් අධ්‍යයන ඇමතුමත් ඉන්න ඇමතුමාට අපි යෝජනා කරනවා විශ්වවිද්‍යාල ඇතුලේ හෝ පාඨමාලා පටන් ගන්න. එතකොට තවත් අපේ රටේ අනාගත තරුණ තරුණයන්ට තමන්ගේ වෘත්තීය මට්ටම ඉදිරියට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන්ලි කොළඹ විශ්වවිද්‍යාලේ පෙරදෙන මේ විශ්වවිද්‍යාල ඔක්කොම තනි නිදහසේ හිතලා අලුතෙන් පාඨමාලා පටන් ගන්න තියෙන පරිසරය හැදිය යුතුයි කියලා මම යෝජනා
කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සම්බන්ධයෙන් රෝහිණි කුමාරි මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරන ලද යෝජනාව මමත් ස්ථිර කරමින්, විශේෂයෙන්ම පෙරපාසල් අධ්‍යාපනය ගැන කතා කරද්දී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් අවුරුදු 3-4-5 මේ වයස්වල දරුවෝ තමයි පෙරපාසලට යන්නේ. අද අපේ රටේ තියෙන පෙරපාසල් ගැන බලනකොට ඇත්තටම වැඩි ප්‍රතිශතයක් අපේ රටට, අපේ රටේ තියෙන සමාජීය ප්‍රශ්නවලට ඒ අවශ්‍ය ප්‍රමිතිය සකස් වෙලා නැහැ. විශේෂයෙන්ම පෙරපාසල් අධ්‍යාපනය ලබා දෙන ගුරුවරියට අවම සුදුසුකමක් කොහෙවත් නියම කරලා නැහැ. ඒ වගේ මේ අයට ඒ අය හදාරලා තියෙන ඕන පාඨමාලා මොනවද? මේවැනි කාරණා සම්බන්ධයෙන් ඇත්තටම රජයක් විදියට රජයේ මැදිහත් වෙලා ඒ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. විශේෂයෙන්ම අද මේ රටේ විශේෂයෙන් අද අපි දකිනවා උග්‍ර එක සමහර කණ්ඩායම් ඉන්නවා, උග්‍ර ජාතිවාදී කණ්ඩායම්, උග්‍ර ආගම්වාදී කණ්ඩායම්, උග්‍ර පන්තිවාදී පන්තිය ભેදේ තියෙන. ඉතින් මේ ප්‍රශ්නවලට අපි පිළිතුරු සෙවිය යුත්තේ මේ දරුවා මේ සමාජයෙන් යම් යම් දේවල් ලබා ගන්න අවස්ථාවෙමයි, සමාජයෙන් ඉගෙන ගන්න පටන් ගන්න වෙලාවෙමයි. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ අපේ රට තුල අද මේ වෙනකොට සහනයක් නැති, සමානාත්මතාවය දකින්න බැරි, කාටත් එක විදියට සලකන්න බැරි මේ සමාජයක් බිහි වෙලා තියෙන්නේ මේ මූලික අධ්‍යාපනයේ ඉඳන් ඇති වෙලා තියෙන මේ තත්ත්වයන් එක්ක. ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ පෙරපාසල් අධ්‍යාපනය ගැන අපේ මේ ගරු සභාවට අපේ මන්ත්‍රීවරු කරුණු එකතු කරා. ඊට අමතරව මම කියන්න කැමති විශේෂයෙන්ම මේ රටට ගැළපෙන විදිහට රටේ අනාගතයේ අපි විසඳිය යුතු ප්‍රශ්න, විශේෂයෙන් ජාතීන් අතර ප්‍රශ්න ඇති නොවෙන්නට, ආගම් අතර ප්‍රශ්න ඇති නොවෙන්නට, ඊළඟට පන්තීන් අතර ප්‍රශ්න ඇති නොවෙන්නට, මේ කියන මේ විභේද මේවා එකට එක විදියට සියලු දෙනා සමානාත්මතාවයෙන් සැලකෙන සමාජයක් බිහි කරන්නට අවශ්‍ය කරන විදියේ පාඨමාලාවක් දරුවන්ට දෙන්නට පුළුවන් වෙන විදියට ගුරුවරු දැනුවත් කරලා දැන් ගුරුවරුන්ට ඒ දැනුම දීලා සකස් කරන්න ඕනේ. ඒ වගේම මම විශ්වාස කරන්නේ ඒ වගේ යම්කිසි මේ පරාසයක් මේ විෂය කරුණු දරුවට අකුරු ලියන්න උගන්නන එකද, ඉංග්‍රීසි වචන කියන්න උගන්නන එකද නෙමෙයි, හොඳ ආකල්පය හදන්න ඕන දරුවෙගේ පුංචි කාලේ ඉගෙන ගන්න. දරුවා ඉගෙන ගන්න එක දරුවන්ට තියෙන බුද්ධි මට්ටමේ හැටියට ඒ ළමයි ඉදිරියේදී ඒව කරගනි. ඉතින් ඒ නිසා හොඳ ආකල්පවලින් සම්පූර්ණ දැනුම තියෙන ඒ හොඳ පෞරුෂයක් තියෙන රටට අවශ්‍ය කරන එවැනි දරුවෙකු බිහි කරන්නට ඒ අවශ්‍ය කරන ඒ විෂය නිර්දේශයක් යම්කිසි ඒ ආකාරයේ සකස්සිය යුතුයි පෙරපාසල් සම්බන්ධයෙන්. ඒ වගේම පෙරපාසල් හැම තැනම ඇත්තටම රෝහිණි කුමාරි මන්ත්‍රීතුමී කිව්වා වගේ මේක සොයන් රැකියාවක් විදියට හැමෝම ගෙවල් කිට්ටුව ගෙවල් ටිකක් වට කරගෙන පෙරපාසලක් පටන් ගන්නවා. එහෙම නෙවෙයි, ප්‍රමිතියෙන් යුතු පෙරපාසල් ක්‍රමයක් මේ රටේ ඇති කරන්න ඕනේ. ඒ වගේම පෙරපාසල් ගුරුවරුන්ට මේ ළමයින්ට උගන්නලා සල්ලි හොයාගෙන ජීවත් වෙන එක නෙවෙයි. අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2014 අයවැයේදී 2500ක දීමනාවක් දෙන්න තීරණය කරා. ඒකත් ක්‍රියාත්මක වුණේ නෑ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ. මම කියන්නේ 2500 නෙමෙයි, ඊට වඩා සාධාරණත්වයක් කරලා මේ අයට එහෙම මේ ළමයි ගාන එකතු කරගෙන ඒ මත යැපෙන්න නෙමෙයි. පෙරපාසල් ගුරුවරුත් විශාල සමාජ මෙහෙවරක් කරන්නේ ඒ අයට ඒ අවශ්‍ය දැනුම සහ ඒ අවශ්‍ය ඒ අයට ඒ පාඨමාලා හදාරන අවස්ථාව දෙනවා වගේම ඒ අයටත් ජීවත් වෙන්න ඒ අවශ්‍ය කරන ඒ කවුරුත් අහිංසක මිනිස්සු තමයි මේ පෙරපාසල් මේ ගුරුවරු විදියටත් ඉන්නේ. ඒ නිසා යම් කිසි දීමනාවක් ලබා දෙන එකක් බොහොම සාධාරණ විදියට කළ යුතුයි කියන යෝජනාව කරමින් මං නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු නලි ජයතිස්ස මැතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි, සැලම ස්තුතිවන්ත වෙනවා රෝහිණි විජයරත්න ගරු මන්ත්‍රීතුමියට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන.
එතුමියත් ඉතින් අධ්‍යාපන ශ්‍රේෂ්ඨයෙන් ඇවිල්ලා තියෙනවා.
තමයි දේශපාලන පිවිසුණා තාම ගුරු වෘත්තිය පිළිබඳව තිබෙන අල්ම බැල්ම අඩු කරලා නැහැ. ඒ නිසා මෙවැනි හරවත් යෝජනා ගෙනෙනවා. ඒ වගේම ඇත්තට මෙවැනි යෝජනා ගෙනෙනකොට මීට වග කිය යුතු අමාත්‍යංශවල අමාත්‍යවරු හිටියානම් මේ මන්ත්‍රීවරුන්ගෙන් බොහොම සාධනීය කරුණු තමගේ අමාත්‍යංශයේ වැඩි වර්ධනය සඳහා එකතු කරගත හැකිව තිබුණා.
මේක පළාත් සභාවට අයිති විෂයක් නේද?
පළාත් සභා ප්‍රඥප්තියක් තිබෙනවා. පළාත් පාලන ආයතන වගේින් පෙරපාසල් පවත්වාගෙන යනවා සමහර තැන්වල. නමුත් අපි හිතනවා මේ පෙරපාසල් අධ්‍යාපනය කියලා කියන්නේ අපේ රටේ ජාතික අධ්‍යාපනයට ඇතුළත් විය යුතු සුවිශේෂී කොටසක්. එහෙම නැත්නම් මේ තැන් තැන්වලින් පෞද්ගලිකව හෝ පළාත්පාන ආයතන තමන්ගේ හිතුවමනාපයට මේක කරගන්න ගියොත් එහෙම රටේ අධ්‍යාපනය ආරම්භ වෙන තැන තමයි අඩාල වෙන්නේ. මොකද මේ පෙරපාස සම්බන්ධයෙන් ගත්තොත් ඔබතුමා දන්නවා ලෝකයේ දැන් වසර 100කට වඩා වැඩි ඉතිහාසයක් තිබෙනවා වෛද්‍යවරියක් අධ්‍යාපන විශේෂඥවරියක් වෙච්ච මාරියා මොන්ටිසෝරි මැතිණිය තමයි ඉතාලියේ ඕම් වලදී ඉස්සෙල්ලාම 1907 පමණ කාලදී මේ මොන්ටිසෝරි කියන සංකල්පය ආරම්භ කළේ. කොහොම වුණත් දැන් මේ අපි පෙරපාසල් ගුරුවරුන්ගේ හැකියාවන් සහ උන්ගේ අධ්‍යාපන විශේෂඥභාවය වැඩි දියුණු කරන්නට යෝජනා ගණනාවක් ඉදිරිපත් කරා. රෝහිණි විජේරත්න මන්ත්‍රීතුමියගේ යෝජනාවේ තිබෙන විශේෂ කරුණු කීපයක්. එකක් තමයි ඒ පෙරපාසල් වල භෞතික පහසුකම් පවත්වා ගැනීම වැඩි දියුණු කිරීමටත් පෙරපාසල් පාලිකාවන් සඳහා නිශ්චිත වැටුප් සහ දීමනා ලබා දීමටත් කටයුතු කළ යුතුයි කියලා. ඇතරම අපිට මේ යෝජනාවල සංකල්ප ගොඩක් ඉදිරිපත් කරන්නට පුළුවන්. නමුත් ආණ්ඩුවක් හැටියට සූදානම් වෙන්න ඕන ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන්න. නැත්නම් මේ ගුණාත්මක තත්ත්වය ඉහළ නංවන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ පෙරපාසල් විෂය අදාළ වෙන ළමහා කාන්තා කටයුතු අමාත්‍යංශයට පහුගිය අයවැයෙන් වෙන් කරේ රුපියල් මිලියන 100යි. පෙරපාසල් විතරක් නෙමෙයි. ඉතින් කනගාටුවට කරුණු රුපියල් මිලියන 100කින් පෙරපාසල් වලත් මොනවා හරි කරලා ළමහා කාන්තා කටයුතු වෙනේ මොනකද්ද කරන්න පුළුවන් කියන එකයි ප්‍රශ්නේ තිබෙන්නේ. හැබැයි එහෙම තිබෙද්දී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මගේ අතේ තිබෙන පරිපූර්කේ ඇමතිවරුන්ගේ ගෙවල් තුනක් අලුත් වැඩියාවටත් ඇමතිවරුන් දෙන්නෙකුට වාහන ගන්නටත් වෙන් කරලා තිබෙන මුදල රුපියල් මිලියන 125කට වඩා වැඩි. මම අහන්නේ මේ ඇමතිවරුන්ට දැන් වාහන අරගෙන ඇති වෙන්නේ නැද්ද? පහුගිය ආණ්ඩුව කාලෙත් ඇමතිවරු වාහන පාවිච්චි කරා. ඇමතිවරු 110ක් හිටියා රාජපක්ෂ පාලනය තුළ. ඒ ඇමතිවරු ගියේ පයින් නෙවෙයි බර කරත්තෙන් ගොන් කරත්තෙන් නෙවෙයි. ඔවුන් පාවිච්චි කරපු වාහන අමාත්‍යංශවල තියෙන්න ඕන. ඉතින් හැමදාම ගත්තොත් එහෙම මේ පරිපූර්ක මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කර කර හැමදාම ඇමතිවරුන්ට වාහන ගන්න මේ රුපියල් කෝටි ගණන් වෙන් කර ගන්නවා. එහෙම තිබෙද්දී
ඔබතුමාත් දැන්
මේ පෙරපාසල් අධ්‍යාපන පෙරපාසල් නඩත්තුවටත් ඒ අයගේ ඒ පෙරපාසල් ගුරුවරුන්ගේ වැපීම් දීමනකටත් මුදලක් වේදම් කරන්නේ රුපියල් 2500ක් වෙන් කළා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පෙරපාසල් මේ බාර ආචාර්යවරියකට මොකද්ද කරන්න පුළුවන්? මම දන්නේ ඒ උපදෙස් දුන්නේ අර පවුලක් නඩත්තු කරන්න පුළුවන් රුපියල් 2500 ඒක නිසාද කියලා. හැබැයි 2500ත් අවසාන වෙනකොට රුපියල් 250ට අඩු වෙලා තිබෙන්නේ. ඉතින් ඔවුන්ට ප්‍රමාණවත් දීමනාවක් දෙන්නේ නැතුව ඔවුන් මානසිකව තෘප්තියට පත් කරන්නේ නැතුව ඔවුන් කොහොමද මේ අවුරුදු 3 4 5 දරුවන් වෙනුවෙන් යම් සේවයක් කරන්නේ? ඇත්තරම ගත්තොත් එහෙම මේ යෝජනාව සාර්ථකභාවයට පත් වෙන්න නම් ආණ්ඩුව තීන්දුවක් ගත යුතුව තිබෙනවා පෙරපාසල් අධ්‍යාපනයේ ජාතික අධ්‍යාපනයේ කොටසක් කියන එක. එහෙම හිතලා යම්කිසි ප්‍රශස්ත මුදල් ප්‍රමාණයක් වෙන් නොකර එතනින් අපිට සාකච්ඡා කරන්න බෑ. ඒ වගේම මම මේ වෙලාව ඉල්ලීමක් කරන්න කැමති දැන් පහුගිය ගංවතුර ආපදාවේදී අපේ දිස්ත්‍රික්කේ නම් බුලස්සිංහල මිල්ලනිය අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල පාලින්ද නුවර පෙරපාසල් ගණනාවක් විනාශයට පත් වෙලා තිබෙනවා. අතරේ බොහෝ ඒවා පෞද්ගලික පෙරපාසල් දරුවෝ 40ක් 50ක් ඉන්න තැන් ඒ දරුවන්ගේ දෙමව්පියන්ගේ අනුග්‍රහයෙන් පමණක් ඒ පෙරපාසල් ප්‍රසස්කරණය කරන්න බැහැ. එසව උන් යම්කිසි ආකාරයක මුදලක් ආධාරයක් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වෙනකම් මම දන්නේ නැහැ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරලා තිබෙනවායි කියලා. ඒ නිසා දැන් අපට වුමනාව තිබෙන්නේ රටේ අවධානය බොහෝ වෙලාවට යොමු වෙන්නේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය පිළිබඳව ඊළඟට පාසල් අධ්‍යාපනය පිළිබඳව. නමුත් දැන් මේ පෙරපාසල් පිළිබඳව තිබෙන අවධානය ඉතාම සීමිත වෙලා තිබෙන්නේ. අතන අපේ ගම්වල ඉන්න සමහර උසස් පෙළ සමත් වෙච්ච එහෙම නැත්නම් වෙනත් රැකියාවක් නොකරන තරුණියන් මැදිහත් වෙලා දැන් වසර ගණනාවක් තිස්සේ මේ පෙරපාසල් අධ්‍යාපනයක් කරගෙන ඉන්නවා. අපි ඔවුන්ට යම් ගෞරවයක් තිබෙන්නත් ඕන ඔවුන් කරන සේවයට. නමුත් ඊට වඩා එහා ගියපු අලුතෙන් අපේ රටේ උපාධිධාරීන් ඉන්නවා. අපි මීට කලින් යෝජනාවේ කතා කරා උපාධිධාරී රැකියා ලබා දීමේ නිසි ක්‍රමවේදයක් හදන්න ඕන කියලා. මේ විශේෂවේදී උපාධිය ගත්ත අවශ්‍ය නම් අපිට පුළුවන් විශ්වවිද්‍යාල අලුත් වර්ගයේ පාඨමාලා මේ වෙනුවෙන් බිහි කරන්න. එවැනි උපාධිධාරීන් ප්‍රමාණයක් බඳවාගෙන මේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය විධිමත් කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ සඳහා මේ අපේ ගරු මන්ත්‍රීතුම ඉදිරිපත් කරපු යෝජනාවට අපේ පූර්ණ සහාය ලබා දෙමින් මම නිහඬව බොහොසුති.
ජනක වක්කුවර මැතිතුමා. ඔව් කියන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රෝහිණි කුමාරී විජයරත්න මන්ත්‍රීතුමිය ගෙනාපු යෝජනාව බොහොම කාලෝචිත යෝජනාවක්. ඒ යෝජනා ගේනකොට මට මතක් වෙන්නේ මැයි මාසේ 25 වෙනිදා වැහැලා 26 වෙනිදා මේ රටම ගං අතුර ගලලා නාය යනකොට කලවාන මැතිවරණ කොට්ටාසේ වේවල් කඳුරේ 13 දෙනෙක් මිය යනකොට කලවාන පෙරපාසල් සංගමේ සභාපතිතුමිය චන්ද්‍රා පනාවල ගුරු මාතාවත් දරුවෝ දෙන්නත් ස්වාම පුරුෂයාත් මුළු පවුලමම ඒ කන්දට යට වෙලා මිය ගියා. එතුමිය 17 අවුරුද්දක් පෙරපාසල් ගුරුවරියක් හැටියට කටයුතු කරා. එතුමීට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේ පෙරපාසල් වැඩසටහන තුලින් අපේ රටේ දරුවෝ මුලින්ම ගෙදෙද්දි ආයන්න කිව්වට පස්සේ පෙරපාසලට ගිහලා යමක් ඉගෙන ගන්නවා. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ඉස්කෝලේට යන්න වයසක් තියෙනවා. හැබැයි මේ පෙරපාසල් වල ඉන්න චූටි දරුවෝ මේකට යම්කිසි ප්‍රමිතියක් තියෙනවනේ. මේ පෙළක්කය පෙරපාසල් වලට දරුවෝ යවනවා, ගෙවල් වල තියාගන්න විදිහකුත් නැතිවට මන් දන්නේ පුංචි දරුවෝත් ඉන්නවා. සාමාන්‍යයෙන් ඇවිදින්න පටන් ගන්නකොට දරුවෝත් ඉන්නවා. ඒකට මේකට යම්කිසි ප්‍රමිතියක් තියෙනවනේ. ඉස්කෝලේ යන්න තියෙනවා නම් අවුරුදු 5 නම් මේකටත් එක්කෝ අවුරුද්දක් හෝ දැන් අවුරුදු 2ක් යනවා. ඊටත් වඩා යනවා. ඒකට යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවනේ. එසා පෙරපාසල් වලට අපි වැඩපිළිවෙල කොච්චර හැදුවත් ඒ පෙරපාසලේ අඩුපාඩු හොයලා බලන්නේ. පෙරපාසල්ලා රෙජිස්ටර් කරන්න ගියන් කියනවා දරුවෙකුට වර්ගඩි මෙච්චරක් ඕනේ, මේ පහසුකම ඕනේ, මේ විදියට හදලා තියෙන්න ඕනේ. දැන් මේ කාරුවක් කරලා දුන්නේ නැත්නම් අර අහිංසක දරුවෙක්ගෙන් රුපියල් 150 200ක් අරගෙන පෙරපාසලක් පවත්වන්න බෑ. එසේ අපි පෙරපාසලකට යම් කිසි මුදලක් දීලා ඒක අංග සම්පූර්ණ කරලා දෙන්න ඕනේ. අපේ රටේ 95%ක්ම දරුවෝ දැන් පෙරපාසල් අධ්‍යාපනය ලබනවා. එතකොට පාසල් එන්න ඉස්සෙල්ලා මූලික අධ්‍යාපනය ලබන්නේ පෙරපාසලෙන්. ඒක දැන් වෙන තරගයක් තියෙනවා. දැන් නගර පෙරපාසල් වලට ගියහම දරුවෝ ගණන් හදනවා කියන ඉංග්‍රීසි කතා කරනවා කියන ඒක උගන්වන්න කියලා හිටන් කොහෙවත් නැහැ. ප්‍රඥප්තිය වලත් නැහැ. පෙරපාසලේ දරුවන්ට ක්‍රියාකාරකම් මේ අඳුරාගෙන මේවා තමයි තියෙන්නේ. ඒ නිසා මේවා මෙහිට වඩා හොයලා බලලා මේක විධිමත් කරනවා. ගමේ පෙරපාසලයි නගර පෙරපාසලයි අතර ලස්සන වෙන්න පුළුවන්, අඩුපාඩු සම්පූර්ණ වෙන්න පුළුවන් නගරේ. හැබැයි එකම දේ උගන්වන්න වෙන්න ඕනේ. කොළඹ ඉස්කෝලේ ගමේ ඉස්කෝලේ කියලා සිලබස් එකේ වෙනසක් නැහැ, එකයි තියෙන්නේ. එහෙනම් මේ කටයුත්ත හරියට විධිමත් කරන්න ඕනේ. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න දැන් මේක පළස් ස්වභාවයේ 20ක් කියනවා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 අයවැයෙන් 2015ට හැම එකකම යමක් වැඩි කරනකොට පෙරපාසල් පාලිකාව ගැන හිතලා 2500ක් ඒ අයට මාස්පතා ගෙවන්න කියලා යෝජනාවක් ගෙනාවා. ඒකට අනිත් හැම දෙයකම ගෙනාපු යෝජනාවක් තිබුණා. හැබැයි ජනවාරි මාසේ 29 වෙනිදා ගෙනාපු අතුරු අයවැයෙන් එක එක බිඳුවක් කපලා හිටන් රුපියල් 250 කරා. අද 250 ගන්න කාරුවත් යන්නේ නැහැ. මොකද ඒජි ඔෆිස් එකට ගිහලා කොළපුරවන්න ගියාම 250ට වඩා යනවා. සභානායකතුමා විතරයි ඉන්නේ. එසා සභානායකතුමායන් හරි ඉල්ලනවා මේ 2500වත් අවම වශයෙන් දැන්ට අවුරුදු 2කට ඉස්සෙල්ලා යෝජනා වෙච්ච දේ සභානායකතුමනි 2500ක් අරගෙන සාරියක් මහ ගන්නත් බෑ. අඩුම ගාන දවස් 5ක් පෙරපාසල් යනකොට සාරි 3ක්වත් තියෙන්න ඕනේ මේ පාලිකාවකට. ඒක කරගන්නවත් බෑ. පෙළක් දරුවෝ සල්ලි දෙන්නේ නැහැ. ඒ අම්මලා තාත්තලා දුන්නොත් පෙරපාසලේ කවදාවත් අර ප්‍රයිවට් ක්ලාස් එකකට ගියා වගේ මේ තුන්ඩුව එතනින් සල්ලි ගෙවලා මිසක් ඇතුළට යන ප්‍රශ්නයක් නැහැ. දරුවා අවුරුද්දම නිකන් ඇව්වා පෙරපාසල් පාලිකාතුමිය ඒ කටයුත්ත කරනවා. ඒ නිසා එහෙම තමන්ගේ හොඳම කාලේ පුංචි දරුවන් වෙනුවෙන් වැය කළා අවුරුදු 15ක් 20ක් සේවය කළා කීයක්වත් අතර නැතුව අනුන්ගෙන් ඇපැන්ඩෙනවා ගෙදර ගිහිල්ලා අන්තිම කාලේ මේ අය වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් කරන්න ඕනේ. අද මේ රටේ ඉන්න මේ විශාල පිරිසක් උගත්තු විශ්වවිද්‍යාලවල එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම පෙරපාසල් ගියා ඉන්නවා. ඒ නිසා පෙරපාසල් වලට අපි මුල අමතක කළා තමයි හැම වෙලෙම කටයුතු කරන්නේ. ඒ නිසා ඔබතුමාගේ ඉන්න ඔබතුමා විතරයි ඉන්නේ. මට දැන් ඔබතුමා විතරක් ඉන්නේ කියේ ඇමතිවරු කාරුවත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ 225ක් කියලා මෙතන 10ක් නැහැ. අද උදේ දෙරණාලිකාවේ ගියා පාර්ලිමේන්තුවට ලක්ෂගානක් වැය කරනවා දවස් 8යි පාර්ලිමේන්තුවේ තියෙන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්නේ නැහැ කියලා. ඒක බැලුවහම මට මතක් වුණේ අර මියගිය චන්ද්‍රාක්කා අපේ රැස්වීමක 2000ක් කිව්වා සර් හැමදාම පාර්ලිමේන්තුවේ බනින්නේ මොන්ටිසෝරියට. මං අහුවේ ඇයි? ඕකේ කය ගහ ගන්නකොට කියන්නේ මොන්ටිසෝරිය වගේ. හැබැයි සර් මොන්ටිසෝරියේ දරුවෝ ටික හැමදාම මොන්ටිසෝරියට එනවා. හැබැයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තු වෙන්නේ නැහැ කියලා. ඒ කතාව අද ඇත්ත. මේක බැලුවහම කාරුවත් නැහැනේ. එතකොට අපි මේ කොච්චර කිව්වත් ඒක ක්‍රියාවට නම් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලනවා අඩුම ගානේ මේ යම් කිසි ප්‍රමිතියක් කියන මෙන්න මේ විදියට මේ පෙරපාසලක් තියෙන්න ඕන. ඒ පෙරපාසල ඒ විදියට තියන්න අපි රජයේ මැදිහත් වෙලා පෞද්ගලික තැනක තියනවා නම් කරන්න බැරි වෙයි. හැබැයි ගොඩක් තැන් තියෙන රජයේ තැන්වල එහෙම තැන්වල තියෙන ඒවා ඒ ක්‍රමවේදයට හදලා මේ පෙරපාසල් පාලිකාවන්ට අවම වශයෙන් 2500ක් කියලා ඉල්ලමින් අපේ මන්ත්‍රීතුමිය ගෙන ආපු කාලය යෝජනාව එතුමිය දීර්ඝ කාලයක් ගුරුවරියක් හැටියට කටයුතු කළා. ඒ අද්දකින් එක්ක තමයි එතුමිය මේ යෝජනාව ගැන ඔබතුමියට ස්තුතිවන්තමින් මරින ස්තුති.
ගරු විජිත බේරුගොඩ මැතිතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, රෝහිණී කුමාරී විජේරත්න ගරු මන්ත්‍රීතුමිය ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. පෙරපාසල් නගා සිටීම සහ ඒ වගේ ප්‍රමිතිය සකස් කිරීමත් ඒ ගුරුවරියන්ගේ වැටුප් පිළිබඳව සහ වෙනත් කාරණා සම්බන්ධ. ඉතින් අපිට මතක් වෙන්නේ විශේෂයෙන්ම අද මේ රටේ දරුවෝ ගැන කතා කරනකොට මේ උපන්බිමේ අනාගතය වෙනුවෙන් වර්තමානයේ ඉන්න පුංචි දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරපු මේ යෝජනාව දිහා බැලුවම අද රටේ ළමයි සම්බන්ධ තියෙන ඛේදවාචකයන් අපිට මතක් වෙනවා. දිනපතා පුවත්පත් බැලුවම අපි දකිනවා ළමා අපයෝජනය පිළිබඳව, ඒ වගේම ළමා අපචාර පිළිබඳව, වීදි දරුවන් පිළිබඳව, සිගමන් යදින දරුවන් පිළිබඳව, ඒ වගේම සමාජ විරෝධී ක්‍රියාවලට කුඩා දරුවන් යොදා ගන්න ආකාරය පිළිබඳව අපි දකිනවා. එනිසා මේ රටේ උපන්බිමේ අනාගතය සකස් කිරීමට ඉන්න දරුවන්ට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන ඒ ඛේදවාචකයන් මං හිතන්නේ මුළු මහත් සමාජයෙන් වෙලාගෙන පවතින. එවැනි අවස්ථාවක මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන විධිමත් කිරීම ගැන ගෙනාව යෝජනාව බොහොම වැදගත් යෝජනාවක්. ඉතින් මේ වෙලාවේ ඇත්තටම මේ විෂය සම්බන්ධව කටයුතු කරන ළමා සංවර්ධ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ ඇමතුමියත් නැහැ. අනිත් පැත්තෙන් මේ රටේ අධ්‍යාපනයේ භාරව කටයුතු කරන අධ්‍යාපන ඇමතුමත් නැහැ. හොඳ වෙලාවට උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉන්නවා. එතුමා සභානායකතුමා විදිහට මෙතන ඉන්නවා. ඉතින් එතුමා මේ අහගෙන ඉන්න දේවල් වලට අඩුම තරමේ මේ යෝජනාව වෙනුවෙන් යම් සාධාරණයක් ඉෂ්ට කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද අපි දන්නවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඒ දෙවන ලෝක යුද්ධය අවසන් කරාට පස්සේ ඒ දෙවන ලෝක යුද්ධය අවසන් කරන්න කටයුතු කරපු අග්‍රමාත්‍යවරයෙක් තමයි වින්සන් චර්ච්විල් එංගලන්තේ. එතුමා යුද්ධයෙන් පස්සේ ඒ රට දියුණු කිරීම පිළිබඳ අවධානය යොමු කර අංශ තුනක් ගැන. එකක් තමයි චර්ච්, අනිත් එක චිල්ඩ්‍රන්, අනිත් එක තමයි චිකන්. එකෙන් අදහස් කරන්නේ සෞඛ්‍ය, ආහාර සහ අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය කියන එක බොහොම වැදගත්. ඒ අධ්‍යාපනයේ මුල් අවස්ථාව තමයි මුල් ළමාවිය සංවර්ධන අවධිය, නැත්නම් පූර්ව ළමා ලිවිය සංවර්ධන අවධිය. අපි දකිනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ පිළිබඳව යම් අවධානයක් යොමු කළා. විශේෂයෙන්ම ළමා සංවර්ධන අමාත්‍යාංශයත් එතුමා තමයි මුලින්ම ආරම්භ කළේ. ඒ හරහා අද වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් පත් කරලා තියෙනවා. ඊට අමතරව ළමා හිමිකම් නිලධාරීන් මේ විදිහේ විවිධ නිලධාරීන් ප්‍රමාණයක් කියන. නමුත් අද මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හැම ගමකම තියෙනවා. ඒ මධ්‍යස්ථානවලට දරුවන් බොහෝ දෙමව්පියෝ ආවනවා. හැබැයි මේවා එකම ප්‍රමිතියකින් යුක්තව ගුණාත්මක තත්ත්වයෙන් තිබෙනවද කියන එක ප්‍රශ්නයක්. නමුත් දෙමව්පියෝ යවන. සමහර මධ්‍යස්ථානවල හොඳට හැකියාව තියෙන, දැනුමක් තියෙන උපාධිධාරීන් පවා ඉන්නවා. මම දන්නවා මොනරාගල දිස්ත්‍රික්කයේ බොහෝ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරියන්ට ඩිප්ලෝමා ලැබලා දීලා තියෙනවා. අධ්‍යාපන පරිශ්‍රණ පුහුණු කිරීමේ ආයතන විදිහට ලංකාවේ තියෙන ජාතික අධ්‍යාපන ආයතනයෙන් පවා ඩිප්ලෝමා ලැබපු අය ඉන්න. අනිත් පැත්තේ විවිධ රාජ්‍ය නවන සංවිධාන වලින් ඩිප්ලෝමා ධාරීන් විදියට දැනුම සහ ඒ අවබෝධය ලබාගෙන දරුවන්ට නිවැරදිව මඟ පෙන්වන කට්ටිය ඉන්න. නමුත් සමහර තැන්වල නැහැ. නිසා මේකට රජයේ මැදිහත් වෙන්න ඕනේ. මේ රටේ අනාගතය සකස් කරන්නේ දරුවන් නම්, මේ රටේ අනාගතය කියන්නේ දරුවන් නම්, දරුවන් වෙනුවෙන් ගන්න ඕනේ උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මොකද අපි දන්නවා පහුගිය කාලවල අධ්‍යාපනයේ 6%ක් වෙන් කරන්න ඕනි කියලා කෑ ගැහුවා. අනිත් පැත්තෙන් අධ්‍යාපනයේ පාසල් වලට ගුරුවරු අඩුයි, මානව පහසු මානව අවශ්‍යතා සහ භෞතික පහසුකම් නැහැ කියලා බොහෝ ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ නිසා 6%ක් වෙන් කරනවා කියලා කිව්වා. හැබැයි 6% වෙන් කළා නැහැ. ඉතින් අපි දකිනවා 6%ක් වෙන් කරනවා නම්, එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වලට අවධානය යොමු කරන්න. අවධානය යොමු කරලා ඒ දරුවන්ට මේ රටේ අනාගතය වෙනුවෙන් මේ දරුවෝ නිර්මාණය කරන්න කටයුතු කරන්න කියන කාරණය මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. අනිත් පැත්තෙන් අපි දකිනවා අර අපේ යෝජනාව ඉදිරිපත් කරපු රෝහණී කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය ගුරුවරියා. ඉතින් එතුමිය අත්දැකීමෙන් දන්නවා මේ අධ්‍යාපනයේ තියෙන වටිනකම. ඉතින් ඒ නිසා මුල්ලමාවිය මධ්‍යස්ථානය පිළිබඳ විශේෂම රජයක් විදියට විශේෂ අවධානය යොමු කරන්නට ඕන. එතුමිය කාරණා කීපයක්ව පරිසරය සහ ආරය පිළිබඳ දරුවන්. ඒක ඇත්ත. ආරය කියන්නේ දෙමව්පියන්ගේ ජාන ශක්තිය අනුව දරුවන් තුළ උපතින්ම පිහිටලා තියෙන යම් යම් හැකියාවන් සහ විභවතාවයන්. මේ සියලු විභවතාවයන් මතු කරලා විකසිත කරලා ගන්න පුළුවන් වෙන්නේ පරිසරේ. එනිසා මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල පරිසරය සකස් වෙන්නට ඕන. අධ්‍යාපනික පරිසරයක් නැත්නම් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි පෙරපාසල් වලට ගියාම මේ தත්ත්වය තියෙනවද කියන එක ප්‍රශ්නයක්. සමහර මධ්‍යස්ථානවල තියෙනවා මේ නිදහස් ලදරු උයන කියලා. හැබැයි නිදහසක් නැහැ, කොටු වෙලා පුංචි කාමරයක් තුළ තමයි දරුවන්ට අවශ්‍ය දැනුම ලබලා දෙන්නේ. අවශ්‍ය උපකරණ නැහැ. අර කියන වගේ සෙල්ලම් විදුල ක්‍රීඩාව සහ විනෝදාස්මක ක්‍රියාකාරකම් මගින් තමයි දරුවන්ට ඒ අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම කරලා දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයට ගැළපෙන විදියට දරුවෝ සකස් කරන්නේ. නමුත් ඒ පහසුකම් නැහැ. අනිත් පැත්තෙන් ඒ ගුරුවරුවද මම හිතන්නේ මහත් අසහනයට පත් වෙලා රජයෙන් වෙන් කරනවා කියපු මුදල 2500 දුන්නේ නැහැ. 250ක් දෙනවා කිව්වා, ඒකත් හරියට ලැබෙන්නේ නැහැ. සමහර පළාත් සභාවල ප්‍රඥප්ති පිහිටවල යම් යම් දීමනා දෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ පුංචි දරුවන් වෙනුවෙන් විශාල වෙහෙසක් මහන්සියක් වෙන ඒ ගුරුවරියන්ට අවශ්‍ය නිවැරදි පුහුණුව, මඟ පෙන්වීම, ඒ ප්‍රමිතිය සායයාගේ වැටුප් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මම දීර්ඝව කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතා වැදගත් මාතෘකාවක් යෝජනාවක් ගැන අප මේ අවස්ථාවේ මේ වෙනකොට මම හිතන අධ්‍යාපන ඇමතුමත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එතුමාගෙත් ගොඩාක් සංකල්ප තියෙනවා. ඒ සංකල්ප අතරට පරිගණක දෙන එක, රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන එක, ඒවා හොඳ යෝජනා, ඒවා අපි අගය කරනවා. ඒ නිසා එතුමාගෙත් විශේෂ අවධානයක් මේ මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානට යොමු වෙලා ඒවා නගා සිටවන්න කටයුතු කරන්න. මේ රටේ උපන්බිමේ අනාගතය වෙනුවෙන් ඉන්න දරුවන්ගේ අනාගතය හැඩගස්වන්නටත් ඒ හැකියාවන් එළිදරව් කරලා ඒගොල්ලන්ගේ ශක්තිය දැනුම මේ රටට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට සකස් කරන්න කටයුතු කරන්න අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් කරනවා. බොහොම ස්තුතියි.
ගරු අධ්‍යාපන ඇමතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වැඩ කරනවා අපේ මන්ත්‍රීතුමා මේ විවාදෙම වගේ මම අහගෙන හිටියා පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට. ඔබතුමා චෝදනාවක් කර අධ්‍යාපන ඇමතිවරයත් නැහැ කියලා මම අහගෙන හිටියා පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට අහන් හිටියා. ඒ නිසා තමයි ආපහු ආවේ ඔබතුමාගේ කතාව තුළ. මම ස්තුතිවන්ත වෙනවා අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීමියට මේ මෙවැනි කාලෝචිත යෝජනාවක් ගෙනීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ අත්වශ්‍යම මේක මගේ අමාත්‍යාංශයට අදාළ එකක් නෙමේ, අපේ ළමා කටයුතු අමාත්‍යාංශයේ යෝජනාවක්. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වශයෙන් අපි මේ මුල් ළමාවිය ළමාවියේ සිට කෙලින්ම එන්නේ පාසලට. පාසලට ආපුහම පළවෙනි වසරේ සිට ඉතුරු කාර්යභාරය බාරගන්නේ අපි. ඒ නිසා අපි විශේෂයෙන්ම අමාත්‍යාංශයේ විදිහට අපි දැන් විශාල වෙනස්කම් ටිකක් කරගෙන යනවා. විශේෂයෙන්ම මේ පළවෙනි වසරට ඇතුල් වෙන අපේ දෙමව්පියන්ගේ දරුවන්ට ඒ පෙර පාසලෙන් ලබන අධ්‍යාපනය වගේම එතන සිට විධිමත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා දැන් මේ වෙනකොට අපි දැන් ඇත්තරම පසුගිය කාලේ පුරා සිද්ධ වෙච්ච එකක් තමයි ප්‍රාථමික ගුරුවරුන් ලෙස පත් කරනු ලැබුවේ ප්‍රාථමික ගුරුවරුන් ලෙස පුහුණු කරපු අය නෙමෙයි අත්වශ්‍යයෙන්ම ගොඩක් වෙලාවට වෙනත් විෂයන් උගන්වපු කෙනෙක් අතිරික්ත හෝ නැත්තම් මාරුයින් පදනම් මත ආපුවම ප්‍රාථමික අංශයේ උගන්වන්න දෙනවා දැන් අපි මේ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරලා දැන් අපි ප්‍රාථමික ගුරුවරු විදිහට පුහුණු කරලම ප්‍රාථමික අංශවලට අධ්‍යාපනය ලබා දීමට ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා අත් වශයෙන්ම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවට තියෙන්නේ උපාධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම ගුරුවරුන් බඳවා ගැනීම බලතල පමණයි නමුත් පසුගිය කාලේ පුරා වැරද්දක් වුණා ඒ තමයි උපාධාරීන් බඳව ගන්නවා සමහරට දැන් අත් වශයෙන්ම විය යුත්තේ ඒ අදාළ විෂය උගන්වන උපාධාරීන් බඳව ගන්න ඕනේ නමුත් සිදුවනුවේ උපාධාරීන් ගන්නවා දැන් උපාධාරීන් බඳවා ගැනීම හැකියාව තියෙන නිසා වෙනත් විෂයන් වලට උගන්වන්න ගන්නවා පුහුණුවක් දෙනවා කියනවා නමුත් විධිමත් පුහුණුවක් දෙන්නේ නැහැ දැන් මම කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියෙනවා මේ தත්ත්වය තේරුම් අරගෙන ඉදිරියේදී ඇත්ත වශයෙන්ම උපාධාරීන් ගන්නේ නම් ඒ උපාධිය පිළිබඳව වසර 3-4ක විධිමත් එක්ක උපාධියක් නැත්තම් පුහුණු පාඨමාලාවක් නැත්තම් මේ ජාතික මේ ජාතික අධ්‍යාපන ආයතනය වෙන්න පුළුවන් විද්‍යාපීඨය වෙන්න පුළුවන් එහෙම ඒ විෂය පිළිබඳ විධිමත් පාඨමාලාවක් හදාරන අය බඳවා ගැනීමට මේ අපි තල්ලු කරන්න හදන්නේ එහෙම නොවුනොත් මේ ගුණාත්මක බව ආරක්ෂා කරන්න පුළුවන්කමක් නැහැ ඒ වගේම ප්‍රාථමික ගුරුවරුන්ට පුහුණුව ලබා දීමත් ප්‍රාථමික ගුරුවරුන්ට විෂය විතරක් නෙමේ හැම විෂයක් සම්බන්ධයෙන්ම ගුරුවරුන්ට පුහුණුව ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා බිලියන 2ක් පමණ ගිය රජයෙන් අපිට වෙන් කරගනු නියෝජ්‍ය කතානායතුමනි මේ පුහුණු වීම සඳහා අපි අර කිව්වා වගේ දැන් තව ටික දවසකින් මේ රටේ රජයේ පාසල්වලද පෞද්ගලික පාසල්වලද ජාත්‍යන්තර පාසල්වලද සියලුම දරුවන්ට ලක්ෂ 2ක රක්ෂණ ආවරණය දෙනවා ඒ රක්ෂණ ආවරණය මගින් පෞද්ගලික රෝහලක නතර වුණත් අපි මේ දවස්වල තියෙන ඩෙන්ගු වෙන්න පුළුවන් ඕන වසංගතයකදී ලක්ෂක බිල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බිල ගෙවලා දානවා ඒ වගේම රජයේ රෝහලක නතරුණත් රුපියල් 1000ක් දෙනවා දවසකට නතරේ වුණත් අනිකුත් දේවල් දෙන නිසා එහෙන් ඒ වගේම ඩිස්පෙන්සරියකින් බෙහෙත් ගත්තත් රුපියල් 10000ක් දෙනවා දැන් මේ වෙනකොට ටෙන්ඩර් එක අවසන් කරලා තියෙන්නේ ඒක ගොඩක් වෙලාවට අපි ශ්‍රී ලංකා රක්ෂණ මේ ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකට තමයි දෙන්න රජයේ ආයතනයක් හින්දා දෙන්න අපි තීරණය කරලා තියෙනවා බලාපොරොත්තු වෙනවා ඒකෙන් අර සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් එකක් කරද්දි මේ අර විධිමත් ඒජන්ට් නැත්තම් නියෝජිතයට අර 10%ක් තියෙනවා. ඉතින් අපි කිව්වා ඒ 10% අපිට දෙන්න අර ජනාධිපති අරමුදල වගේ අපේ පාසල් පද්ධතියේ ඉන්න දරුවන්ගේ හදිසි සල්ලි කර්ම වල අටමිදුළු බද්ද වෙන්න පුළුවන් මේ වගේ සල්ලි කර්ම වලට පාවිච්චි කරන්න දෙන්න කියලා එහෙම වුණොත් මිලියන 270ක් එනවා අපිට මේ අවුරුදු 4ක් ඇද්දි 274ක් එනවා. එතකොට තව තව පොලිය වෙලා අපිට ඒ වගේ පාසල් දරුවන්ගේ සල්ලි කර්ම වලට යොදා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ වසර අවසන් වෙන්න ඉස්සෙල්ලා ටැප් පරිගණක ලබා දෙනවා නියාමක වැඩසටහනක් වශයෙන්. ඒ වගේම මේ වසර අවසන් වෙන්න ඉස්සෙල්ලා සැප්තැම්බර් මාසේ අපි පටන් ගන්නවා වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයේ නියාමක වැඩසටහන ගිය සැරේ ඕ ලෙවල් අසමත් වෙච්ච අයටත් අලුතෙන් විෂයන් 26ක් හඳුන්වා දීලා ඒ 13 වෙනි වසර අඛණ්ඩ අධ්‍යාපනයේ හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මට කියන්න ඕන වුණේ මේ ඇත්ත වශයෙන්ම මම දන්න විදිහට අපේ ළමා කටයුතු අමාත්‍යමියත් මේ පිළිබඳව විධිමත් මේ පණ මේ නීති කටයුතු කරමින් යනවා මේ අර ඔබතුමල්ලා කිව්වා වගේ මං අහන් හිටියා අර කිව්වා වගේ හතු පිපෙනවා වගේ පෙර පාසල් දානවා දැන් අද අර මන්ත්‍රීතුමිය කිව්වා මේ මොකද්ද මේ සුවන් රැකියාවක් වෙලා තියෙන්නේ අද පෙර පාසල් ගුරුවරියෝ එහෙම නැතුව දැන් අපි නීති රීති ගෙනල්ලා විධිමත් පුහුණුවක් දීලා මොකක් හරි ලයිසන් එකක් දීලා ඒ හොඳ පුහුණු වෙච්ච ගුරුවරුන් මාර්ගයෙන් පෙරපාසල් ගුරුවරුන් යොදන්න ඕනේ මොකද මුල් ළමාවිය තමයි දරුවන්ගේ ඉස්සල්ලාම අර ගහක් හැදෙද්දි ඉස්සෙල්ලාම අර පොහොර ටික ඉස්සෙල්ලාම මේ සාත්තුව තමයි ගොඩක් ඒ ගහ රූක්ෂ ගහ බවට පත් වෙන්න ඉවහල් වෙන්නේ ඒ නිසා අපිත් බලාපොරොත්තු වෙනවා මේ වගේ මේ ඒ පෙරපාසල් නැත්තම් මුල් ළමාවිය අවදිය සිටම ඒ දරුවන්ට අවශ්‍ය මේ විය යුතු දේ වෙන්නේ කනගාටු කාරණාවක් නම් පසුගිය දශක දෙකක් තිස්සේ මේවා නොකර සමහර වෙලාවට දැන් අපි මේවා කතා කරනවට වැඩිය ඒ කාලේ මේවා ගොඩක් දේවල් කළ යුතුව තිබුණා. අපි මේවා ඕනතරම් පෙළලා දුන්නා විපක්ෂයේ ඉන්න කාලේ දශකයකට වැඩි කාලයක්. නමුත් ඒවා උන්නේ ඇත්ත වශයෙන්ම. දැන් තමයි මේ 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 දැන් හරියට ගත්තොත් අපි ආණ්ඩුව ඇවිල්ලා මේ දෙවෙනි අවුරුද්ද වෙන්නේ මේ අගෝස්තු වලට. අපේ නව ආණ්ඩුව බලයට පත්‍ර. ඒ නිසා මේ නීති රීති ඔක්කොම මේ වසර ඇතුළත අපි ගෙනල්ලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.
රෝහිණි කුමාර ගිරත් මෙතුමියට මේ ගැන ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා ප්‍රතිඋත්තරයක් දීමට.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම මේ වෙලාවේ විශේෂයෙන්ම මෙම යෝජනාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරපු අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු සියලුම පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම දැන් හැමෝම කතා කරා ඒ වගේදී අපිට පැහැදිලි වෙනවා මේ పూర్ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය තුළ තමයි ළමයාගේ පදනම ගොඩ නැගෙන්නේ. මනුස්ස ජීවිතයේ පදනම ගොඩ නැගෙන්නේ. ඒ නිසා මෙන්න මෙතනදී මේ සිදුවෙන සමාජානු යෝජනය දීර්ඝකාලීනව යම් යම් තැන්වලදී ඇතිවෙච්ච වැරදීම් නිසා උද්ගත වෙච්ච ප්‍රශ්න අද සමාජගත වෙලා තියෙනවා. ජාතීන් අතර ගැටුම්, ඒ වගේම ආගම් අතර ගැටුම්, මානසික අවපීඩනයට ඔරොත්තු නොදෙන දරු පිරිසක් බිහිවීම, ඒ වගේම පිරිමි දරුවන් පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අතරමං වීම. එතකොට මම දකිනවා මං හිතනවා මේ ඉන්න මැති ඇමතිවරු බොහෝමයක් විවිධ ප්‍රසංගවල සහභාගී වෙන වර්ෂ අවසානයේ. අපි දකිනවා ඒ වගේ පිරිමි ළමයින්ට තැනක් නැහැ. ඒ වගේ පිරිමි ළමයින්ට ඉදිරිපත් කරන්න අංග නැහැ. එක්කෝ හින්දි සින්දුවකට, එහෙම නැත්නම් තියෙන ආදර සින්දුවකට ගෑනු ළමයි සෙල්ලම් කරන රඟ දක්වන අවස්ථා තමයි තියෙන්නේ. ඒ නිසා මෙන්න මේවා නිසි ප්‍රමිතියක් ඇතුව මේ පිරිමි ළමයි අධ්‍යාපනයේ අත්හැර යන්නේ 9 10 පන්ති වෙනකොට මේ රටේ පිරිමි ළමයින්ගේ අධ්‍යාපනයේ සහභාගීත්වය අඩු වෙලා යනවා. උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයේ හුඟක් වෙලාවට ෆේල් වෙනවා. උසස් පෙළට එන දරුවන් ප්‍රමාණය අඩු වෙනවා. අර මුල ඉඳලම පිරිමි ළමයා අතෑරීම කියන එකත් මේකෙදි මම දකිනවා. ඒක පෙර පාසලේ සිටමත් සිද්ධ වෙනවා. ඒ නිසායි මම යෝජනා කරේ භෞතික හා මානව සම්පත් විධිමත් පිළිගත් ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය වෙන්න ඕනේ. ඒ සඳහා පිළිගත්ත අර අධ්‍යාපන ඇමතිතුමා කීවා වගේ අද ඒ වෙනකොට සකස් වෙලා තියෙනවා නම් මම බොහොම සතුටු වෙනවා. පාඨමාලාවන් සකස් වෙලා අධ්‍යාපන සුදුසුකම් සහිතව ඒ පාලිකාවන් මේ සඳහා යොමු කරන්න ඕනේ කියන එක මම යෝජනා කරනවා. ඒත් එක්කම එම පාලිකාවන්ගේ අපි දන්නවා ළමයින්ගෙන් ලැබෙන දේෙන් ජීවත් වෙන තත්ත්වයට ඒ අය වැටිලා තියෙනවා. ඒක තුළ අපි දන්නවා පෙර පාසලේ ඉගැන්වුවේ කවුද කියලා අපිටත් මතක නැහැ. මොකද පුංචිම කාලේ යන්නේ අවුරුදු 4 5 වගේ කාලේ. අර දැන් නම් අවුරුදු 2 ඉඳන් යනවා. දෙමව්පියන්ගේ ළඟ ඉන්න ඕන කාලෙත් පෙර පාසලේ තමයි දරුවා ගත කරන්නේ. ඒ නිසා මේ පෙර පාසල් ගුරුවරිය කියන එක විශ්‍රාම ගත යුතු වයසේදී හැමෝටම අමතක වෙලා යන චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ පෙර පාසල් පාලිකාවගේ අනාගතයේ සුරක්ෂිත කිරීමේ වගකීමකුත් රජයක් හැටියට අපිට තියෙනවා. මොකද මේ රටේ පදනම සකස් කරන්නේ, මේ රටේ ළමා පරපුරේ පදනම සකස් කරන්නේ, එහෙම නැත්නම් වැඩිහිටියට පත් වෙන පුද්ගලයාගේ පදනම සකස් කරන්නේ මෙන්න මේ పూర్ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ බාරව කටයුතු කරන පාලිකාව. ඒ නිසා ඇයව සතුටින් තැබීමත් රජයක් හැටියට අපේ වගකීමක් බව නැවත වතාවක් මතක් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිය පුද කරමින් මං නිහඬනවා.
අද දින පෞද්ගලික මන්ත්‍රී යෝජනා අංක 10 ගරු රෝහිණි කුමාර විජයතුමියගේ යෝජනාව සභාව එකඟද?
අපා කල් තැබි
සභාව එකඟද? යෝජනා අංක 10 පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සභාව හොඳයි. ඔව් පොයින්ට් ඔෆ් ඕඩර් යා
පාරාළමන්ඩ සම්ප්‍රදායම ඉන්න මීරපටුල්ලද ඔබතුමාට මම කියන්න ඕන මේක පාර්ලිමේන්තුවෙන් පක්ෂ නායකතුමාලා තීරණ ගත්තේ ප්‍රෙස් සිකුරාදා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රි ඔක්කොම පල්ලියට යන්න ඕන නිසා අඟහරුවාදා බදාදා එකට පාර්ලිමේන්තු පටන් ගන්න අනිත් දවස් වලින් 10 12 මාරට ඊට පස්සෙන් 1 මාරට මම පල්ලියේ ඉන්නකොට පළවෙනි මේ යෝජනාව මාස 9 ඉස්සර ගන්නකොට මම කතානායකතුමාට කියලා ගියා පල්ලියට.
හොඳයි.
ඒ වේලාව ම කතානායකතුමා කිව්වා 3ට එන්න කියලා. මම මෙතන එනකොට බුද්ධිග පත්‍රණ 1 මාරට ආවේ නැහැ. ඒක නිසා අපි පෝස්ට්පෝන් කරා කියලා කිව්වා. ඊළඟ දෙවෙනි මම බංගලාදේශ ඉන්නකොට 6 වෙනිදා මම එනවා 7 වෙනිදා ඒක ඒ යෝජනාව පෝස්ට්පෝන් කරා කොන්ඩෝලන්ස් කියලා. ගියසර ගිය මාස අපේ ජනාධිපතිතුමා අපේ ප්‍රයිම් මිනිස්ටර්ගේ කොන්ඩෝලන්ස්ෙන් කතා කරුවේ නැහැ කියලා මේක පෝස්ට්පෝන් කරා. අදමං කියලා මන් දැන් පල්ලි අතුල ඉන්නකොට 12ට කියනවා මේක යෝජනා ගත්තා මේක සභාවෙන් මේක පෝස්ට්පෝන් මෙතන 6 දෙනෙක් කවනේ ඒක නැති කරනවා කියලා මේක මේ යෝජනාව මගේ යෝජනාව very important ඔබතුමාට මං කියන්න ඕන වඩමහානත්තිලෙන්දී පළවන්දමාහ වෙලියටපට්ට මුස්ලිම් මක්කලයි மீள்குடியேற்றமத்தல் வட மாகாணத்தில் நூற்றாண்டுகளாக வாழ்ந்த முஸ்லீம் சமூகம் 90 ஆண்டு விடுதலை புலிகளால் பிரபாகரனால் பலவந்தமாக வெளியேற்றப்பட்ட அந்த மக்களை மீண்டும் குடியமர்த்துவதற்கு அப்போதைய மாகாண முதலமைச்சர் விக்னேஸ்வரன் அவர்கள் அவர் பவரில் இருந்து கொண்டு அந்த மக்களை மீள்குடியேற்றுவதற்கு அதற்கான நடவடிக்கை எடுக்கவில்லை 95 விதமான முஸ்லீம்கள் இன்று அவர்களுடைய வேலை வாய்ப்பை பெறுவதற்கு கூட முடியாமல் இருக்கின்றார்கள் அங்கு வடக்கிலே இருக்கின்ற புத்தளத்திலே இருக்கின்ற 6 சுகாதார மையங்களிலே இருக்கின்ற வேலை அங்கு வேலை செய்தவர்களை எல்லாம் வடக்கு கடத்திருக்கின்றார் இந்த நேரத்திலே இந்த முக்கியமான யோசனையை ஒபத்துமா பக்ஷ நாயக்க நிசா நம்ம யோஜனா கரணமா முஸ்லீம் பார்லிமெண்ட் மந்திரி யோஜனா ஒக்கம பலவனி கண்டோன அனித்தக மகே யோஜனாவ இக்மனின் தினவனா මෙතන මුස්ලිම් ජනතාවට හරියට අභාස මෙතන නෝත් සෙන්ඩර් එක නෝත් සෙන්ඩර් නෝත් ප්‍රොවින්ෂල් දෙකම හරියටම කෙටලක් යනවා දැන් මේ යෝජනාව ඉක්මනට මට දෙන්න ඕන කියලා මම ඔබතුමාට ඉල්ලීම කරනවා මම මුස්ලිම් පාර්ලිමේන්තු මන්දිරලට පළවෙනි මෙතන පල්ලියෙන් යන්න ඉස්සර අපිට යෝජනාව දෙන්න ඕන
ඒ ඉල්ලීමක් කරනවා ඔබතුමා දන්නවා 34-2 යටතේ නව ප්‍රකාශ කරයින් පස්සේ මේ මන්ත්‍රීවරයා සිටි නැත්නම් එදා දවසේ ඒක ගන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමාට ඒ ඉල්ලීම කරලා ඊළඟ දවසේ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාව එනකොට පළවෙනියටම ඔබතුමාගේ මේ ප්‍රශ්නය ගන්න අපි වග බලා ගන්නවා. හොඳයි.
உதவி சபாநாயகர் அவர்கள் இதை கவனித்துக் கொள்ள வேண்டும் என்று வினயமாக
கேட்டுக்கொள்கின்றேன் කල්තබීමේ
යෝජනාව කල්තබීම 2007-07 මාසේ 25 වෙනි දින පස්වරු 1 දක්වා
නයි පාර්ලිමේන්තු යාලි 25 වෙනි දින පස්වරු 1ට රැස්වේ